ආයතනවලදී එකක් තේරුම් ගන්න තියෙනවා. අපි මේ දකින ලෝකය, පිළිගන්න ලෝකය ඒ විදිහමද ඇත්තට ගත්තොත් කියන එක. ඒ කියන්නේ අපි බාහිර ලෝකයක් ගැන දැනගන්නවා. කියන්නේ අපේ ගෙවල් දොරවල් වෙන්න පුළුවන්, පවුලේ කට්ටිය වෙන්න පුළුවන්, වෙන අය වෙන්න පුළුවන්, ඔය වටපිටාවේ තියෙන දේවල් මේ ඔක්කොම එළියේ තියෙනවා කියන මට්ටමක තමයි මුලින් ඉන්නේ. ඊළඟට අපි හොයලා බලන්න ඕන ඒවා තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා. එතකොට අපි මේ වෙනකන් යම් කිසි දෙයක් දැනගෙන තියෙනවා නම් දැනගන්න ගතියට කියනවා විඥාණය කියලා. එතකොට විඥාණයෙන් අපව දැනුවත් කරපුවා තමයි මේ තාක් අපි දන්නේ. කොටේ විඥාණය කියන එක ඇති වෙන්න පුළුවන් ආකාර 6යි තියෙන්නේ අපේ ආයතන 6 එක්ක. ඒ කියන්නේ ඇහැ පාවිච්චි කරලා දැනගන්න එක, ඇහෙන් දැනගන්න රූප. ඒවා දැනගන්න පහළ වෙනවා චක්කු විඥාණය. ඒ වගේ කන පාවිච්චි කරලා දැනුවත් වෙන එකේදී ශබ්ද ගැන දැනගන්නවා සෝත විඥානේ. ඇහෙනවද මං කියන ඒවා? හොඳයි හොඳයි. ඊට නාසය පාවිච්චි කරලා දැනගන්නකොට ගාන විඥාණයෙන් ගඳ සුවඳ ගැන දැනගන්නවා. ඒ වගේ දිව පාවිච්චි කරලා දැනගන්නවා රස ගැන දැනගත්ත සේරම දැනගෙන තියෙන්නේ ජීවහා විඥානය උදව් කරගෙන. එතකොට කයෙන් ස්පර්ශ ලැබලා ඒ දැනුවත් වීම ටික ලබාගෙන තියෙනවා කාය විඥාණයෙන්. ඊළඟට හිතින් හිතලා අපි කියනවා මනසට ධම්ම අරමුණු වෙලා මනෝ විඥාණය පහළ වෙනවා. එතකොට ඔය ආයතන හයට අදාළ විඥාන හය. ඇසනං චක්කු විඤ්ඤාණය, කනනං සෝත විඤ්ඤාණය, නාසයනං ගාන විඤ්ඤාණය, දිවනං ජීවහා විඤ්ඤාණය, කයනං මුල් වෙන්නේ කාය විඤ්ඤාණය, මනසනං මුල් වෙන්නේ මනෝ විඤ්ඤාණය. ඒකට මේ වෙනකන් යම් කිසි දෙයක් දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ඔය විඤ්ඤාණ හයයි. එහිඳ තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ආයතන පිරිසිඳ දකින්න කියලා. ඒ වගේම ලෝකය කියන්නේ ඔය ආයතන 6මයි කියලාත් කියලා තියෙනවා. ඒ කියන්නේ ඇහැයි රූපයයි, කනයි ශබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයි, කයයි ස්පර්ශයයි, මනසයි ධම්මයි කියන 6 තමයි ලෝකය කියන්නේ. එතකොට ඒකින් එක වැඩ කරන හැටි නුවණින් විමසන්න ඕන, ඇත්ත ඇති හැටි දැනගන්න ඕන. එතකොට ඇහෙන් යම් කිසි දෙයක් දැනගන්නේ ඇහැ නිසා සකස් කරලා දෙන රූප ස්වභාවයක්, ඒකට අදාළ විඥාණයෙන් දැනගන්නවා. ඒ කියන්නේ චක්කු විඥාණයෙන් දැනගන්නවා ඇහැ සකස් කරලා දෙන රූප ස්වභාවය. ඒ වගේ කන සකස් කරලා දෙන රූප ස්වභාවයක්. ඒකට අපි කියනවා සද්ද රූප කියලා. ඒක දැනගන්නවා සෝත විඥාණය. නාසය සකස් කරලා දෙන යම්කිසි රූප ස්වභාවයක්. ඒකට තමයි ගඳ සුවඳ කියන්නේ. දැනගන්නවා ගහන විඥාණය. දිව සකස් කරලා දෙන රූප ස්වභාවයක්. ඒකට අපි රස කියලා කියනවා. ඒක දැනගන්නවා චිව්හා විඥාණයෙන්. කය සකස් කරලා දෙන ස්පර්ශ ස්වභාවයක් තමයි පොට්ටබ්බේ, නැත්නම් ස්පර්ශය කියන එක. ඒක කාය විඥාණයෙන් දැනගන්නවා. ඊට මනස සකස් කරලා දෙන ඒ ධර්ම කියන ස්වභාවයේදී මනෝ විඥාණයෙන් තමයි ඒ හිතන දේවල් ගැන දැනගන්නේ. මෙතන මේ ආයතනකින් සකස් කරලා දෙන ස්වභාවයක්මයි දැනගන්නේ. ඒක ආයතනයේ හැකියාව අනුව සකස් කරලා දෙන ස්වභාවයක්. ඒ කියන්නේ අපේ ඇහි හැකියාව අනුව තමයි ඇහෙන් දකින රූප සකස් වෙන්නේ. කනේ හැකියාව අනුව තමයි කනෙන් අහන ශබ්ද සකස් වෙන්නේ. එතකොට අපේ කනට අහු නොවන යම් කිසි කොටසකුත් තියෙනවා. කනට අහු වෙන කොටසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි වෙන දැන් සත්වයේ බල්ලෙක්ගේ වගේ කනක් ගැහුවොත් ගත්තොත් සමහර විට අපට නොඇසෙන දේවල් ඌට ඇහෙන්න පුළුවන්. ඒ පරාසය වෙනස් වෙනද. ඒකට ඒ කනේ හැකියාව අනුව සකස් කරන ස්වභාවයක් තමයි අපි දැනුවත් වෙන්නේ. මෙතෙන්දී මං හිතන්නේ ওই ටික පැහැදිලි ඇති. ඒ වගේ අනිත් මේ ආයතන වලින් සකස් කරලා දෙන ස්වභාවයක් ආයතනයේ හැකියාව අනුව සකස් කරලා දෙන ස්වභාවයක් තමයි අපි දැනගන්නේ. එතකොට මුලින්ම තෝරගන්න ඕන එළියේ තියෙන දෙයක්ද දැනගන්නේ නැත්නම් මේ ආයතනෙන් ආයතනයේ හැකියාව අනුව සකස් කරලා දෙන දෙයක්ද මේ දැනගන්නේ කියලා. එතකොට අපි ඇහැ ගත්තොත් ඇහැට අරමුණු වෙන්නේ වර්ණ. අපි ඒවට වර්ණ රූප කියනවා. නිල් පාට, කොළ පාට, සුදු පාට ඔය වගේ එක එක වර්ණ තමයි ඇහැට ගෝචර වෙන්නේ. ඇහැට වෙන කිසිම අනිත් ආයතන වලට අහුවෙන්නේ නැහැ. ඇහැට අහුවෙන්නේ නැහැ. තව විදියට කිව්වොත් ඇහැට ශබ්ද අහුවෙන්නේ නැහැ. ශබ්ද ගෝචර වෙන්නේ නැහැ. ගඳ සුගඳ ගෝචර වෙන්නේ නැහැ. ඒ වගේ වර්ණ සටහන්මයි ඇහෙන් සකස් කරලා දෙන්න පුළුවන්. ඒ වගේ කන ගත්තොත් ශබ්ද සටහන්මයි කනට සකස් කරලා දෙන්න පුළුවන්. වර්ණ සකස් කරන්න බෑ. ගඳ සුවඳ සකස් කරන්න බෑ. ඒ වගේ අනිත් ආයතන එකකින්වත් කරන වැඩි ඒ කනට කරන්න බෑ. ඒකෙන් තේරුම් ගන්න එක එක ආයතනෙට ගෝචර වෙන වෙනම විෂයක් තියෙනවා. ඒකට ඒ විෂය ඇහැට නම් වර්ණ, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ, ඒ වගේ වෙන් වෙනවා. ඒකට එක ආයතනයකට ගෝචර වෙනවා, වෙන ආයතනයකට ගෝචර වෙන්නේ නැහැ. ඊළඟට අපි බලන්න ඕන මේ ආයතනෙන් සකස් කරලා දෙන්නේ එළියේ තියෙන දේමද. අපි ඇහෙන් දැකීම ගත්තොත් ඇහෙන් එක එක වර්ණ දකින්න. එතකොට මේ දකින්න වර්ණේ එළියේද තියෙන්නේ? එහෙම නැත්නම් ඇහැ සකස් කරලා දෙන ස්වභාවයක්ද කියන එක තේරුම් ගන්න. අපි දකින්න වර්ණය එළියේ නම් තියෙන්නේ අපි පාට කණ්ණාඩියක් දාලා බැලුවොත්. නැත්නම් ඔය පාට පොලිතින් කොලේකින්, ටොපි කොලේකින් වගේ එකකින් බැලුවොත් මොකද වෙන්නේ? මේ පේන පාට වෙනස් වෙලා පේන. එළියේ තියෙන ගහක් කොළ පාටයි කියලා හිතුවට අපි රතු පාට කොලේකින් හරහා බැලුවොත් අපට ඒ ගහ රතු පාටට පේනවා. එතකොට මේ පේන පාට එළියට ආйти දෙයක්ද නැත්නම් ඇහි හැකියාව අනුව සකස් කරලා දෙන දෙයක්ද? ඒක නුවණින් හිතලා බැලුවොත් වෙයි. ඇහෙන් සකස් කරලා දෙන ස්වභාවයක් තමයි මේ වර්ණ කියන ඒවා. මේක තව ටිකක් අපි විස්තර කළොත් ඇහි ඇවිල්ලා ආලෝක තරංග ටිකක් වදින්න පුළුවන්. ඒ ආලෝක තරංග වලට වර්ණ කියන්නේ නැහැ. ඇහෙන් තමයි වර්ණ ටික සකස් කරලා පෙන්වන්නේ. ඒකෙන් තේරුම් ගන්න මේ විඥාණයට අරමුණු වෙන්නේ බාහිර තියෙන වර්ණ ස්වභාවයක් නෙවෙයි, ඇහැ සකස් කරලා දෙන යම්කිසි වර්ණ ස්වභාවයක්. ඒ වගේම අපි කන ගැන බැලුවොත් අපිට මුලින් හිතෙනවා එළියේ තියෙන ශබ්ද තමයි ඇහෙන්නේ කියලා. ඒක තමයි ලෝකෙට අයිති දැක්ම. අපි නුවණින් කන ගැන විමසලා බැලුවොත් කනේ වෙන සිද්ධිය. කනේ වදින්නෙත් යම්කිසි තරංග ස්වභාවයක්. ඒ තරංග වලට අපි ශබ්දය කියන්නේ නැහැ. ඒ තරංග වලට ශබ්දය කියන්නේ නැහැ. ඒ තරංග උදව් කරගෙන කන නිෂ්පාදනය කරනවා ශබ්ද සටහනක්. ඒතර කන තමයි ශබ්දයේ උපදන්නේ. ඒතර එළියේ ඉඳලා ඇවිල්ලා කනේ ශබ්ද වදිනවා නෙවෙයි. යම් කිසි තරංග ස්වභාවයක් කනේ වැදුනහම කන ශබ්ද ටික උත්පාදනය කරනවා. ඒක හරියට අපි රේඩියෝ එකක් දැම්මහම සද්දේ පිට වෙනවා වගේ. දැන් රේඩියෝ එකේ ඇවිල්ලා ශබ්දේ වදින්නේ නැහැ. රේඩියෝ එකට එනවා නම් එන්නේ මොනවාදෝ තරංග ටිකක් අපිට ඇහෙන්නේ නැති මට්ටමේ ස්වභාවයක් තමයි රේඩියෝ එකට ඉන්නේ. ඒකට රේඩියෝ එකෙන් තමයි ශබ්දය උත්පාදනය කරන්නේ. ඒ වගේ තමයි අපේ කනත්. කනේ ඇවිල්ලා ශබ්ද වදින්නේ නැහැ. කන තමයි ශබ්ද උත්පාදනය කරන්නේ. ඒ උත්පාදනය කරන ශබ්ද තමයි විඥාණයට දැනගන්න පුළුවන්. විඥාණයට බෑ කණේ ඇවිල්ලා වදින දේවල් දැනගන්න. කණෙන් යම් කිසි දෙයක් ශබ්දයක් උත්පාදනය කළා නම් ඒක තමයි විඥාණයෙන් දැනගන්නේ. ඔය වගේ අනිත් ආයතන ටිකත් ඒ ආකාරයම කියලා හිතන්න. නාසයට බෑ එළියේ තියෙන ගඳ සුවඳ දැනගන්න. නාසයෙන් උත්පාදනය කරන ඒ ස්වභාවයකට තමයි අපි ගඳ හරි සුවඳ හරි කියන්නේ. ඒ වගේ දිවේ ඇවිල්ලා රසවදිනවා නෙවෙයි, දිව උත්පාදනය කරන ස්වභාවයක් තමයි රස කියලා අපි දැනගන්නේ මේ ජීවහා විඤ්ඤාණය. ඒ වගේම කයේ ඇවිල්ලා යමක් හැපුණට හැපෙන දේ දැනගන්න බෑ අපට. ඒ ස්පර්ශය නිසා උත්පාදනය වෙන ස්වභාවයක් තමයි කාය විඤ්ඤාණයෙන් දැනගන්නේ. ඔය ටික නුවණින් විමසුවොත් පේයි මේ ආයතනයක් නිසා බාහිර තියෙන ස්වභාවයක් දැනගන්න බෑ. ආයතනෙන් උත්පාදනය කරන ස්වභාවයක් තමයි විඥාණයට දැනගන්න පුළුවන්. ඒක හරියට නුවණින් විමසුවොත් පේයි මේ විඥාණය දැනගන්නේ ආයතනෙන් සකස් කරලා දෙන දෙයක් නිසා බාහිරයේ තියෙන දෙයක් නෙවෙයි කියන එක. මේ කියන කරුණ පැහැදිලිද? පැහැදිලි නැත්නම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. පැහැදිලිද? ඔතම පැහැදිලිද? ආයතනෙන් උපද්දලා දෙන දෙයක් තමයි දැනගන්නේ කියන එක. ඒක හුඟක් නුවණින් මෙනෙහි කරන්න ඕන දෙයක්. මොකද අපි සාමාන්‍යයෙන් ඉන්නේ එළියේ තියෙන දෙයක් දැනගන්නවා කියන මට්ටමක. එතකොට නුවණක් එන්න ඕන මේ ආයතන හරහනම් එළියේ තියෙන දෙයක් දැනගන්න බෑ. ආයතනෙන් සකස් කරලා දෙන දෙයක් තමයි දැනගන්න පුළුවන්. ඒ වුණාට විඥාණය අපිව දැනුවත් කරන්නේ ඊට වඩා වෙනස් විදිහකට. ඒ කියන්නේ චක්කු විඥාණය අපිට කියන්නේ එළියේ තියෙන රූපයක් දැක්කා කියලා. එහෙම නැත්නම් එළියේ තියෙන ශබ්දයක් ඇහුවා කියලා තමයි සෝත විඥාණය දැනුවත් කරන්නේ. එතන තේරුම් ගන්න ඕන ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ විඥාණය කියන්නේ මායාකාරයක් කියලා. එතකොට මේ විඤ්ඤාණය කරන එක මායාවක් තමයි ඔය දැනගන්නේ එළියේ තියෙන ගතියක් කියලා කියන එක. ඒක මේ මායාකාරී ස්වභාවයක් නිසා ඇත්ත ඇති හැටි නෙවෙයි. එතකොට යම් පමණකට ඇත්ත ඇති හැටි කියලා ගන්න තියෙන්නේ මේ ආයතනෙන් සකස් කරලා දෙන දේ විතරයි විඤ්ඤාණයට දකින්න පුළුවන්. ඇහැ උපද්දලා දෙන යම්කිසි ඒ වර්ණවලට අදාළ සටහන් ටිකක් තමයි චක්කු විඤ්ඤාණයට දකින්න පුළුවන්. කන සකස් කරලා දෙන ශබ්ද සටහන් ටිකක් තමයි සෝත විඥාණයට දැනගන්න පුළුවන්. සෝත විඥාණයට බෑ එළියේ තියෙන ශබ්ද දැනගන්න. එතකොට ඒ ආයතනේ සකස් කරලා දෙන ස්වභාවය තමයි විඥාණයෙන් දැනගන්නේ. ඒ වුණාට විඥාණය අපට කියන්නේ ඒ කතාව නෙමෙයි, එළියේ තියෙන දේක් දැනගත්තා කියන එක. එතකොට ඒක මායාවක් කියන එක තේරුම් ගන්න. එතකොට විඥාණයෙන් අපිව දැනගත් කරන්නේ මායාකාරී ස්වභාවයක්. ඇහෙන් දැක්කා, කණෙන් ඇහුවා කියනකොට තේරුම් ගන්න ඕන එළියේ තියෙන ස්වභාවය කවදාවත් මේ ඇහෙන් දකින්න බෑ. එළියේ තියෙන ශබ්ද මේ කණෙන් අහන්න බෑ. එතකොට ඇහැ නිෂ්පාදනය කරලා දෙන වර්ණ ස්වභාවයක් තමයි මේ ඇහැ නිසා දැනගන්නේ. කන නිෂ්පාදනය කරලා දෙන ශබ්ද මට්ටමක් තමයි කන නිසා දැනගන්නේ. ඒ වගේ අනිත් ආයතන ටිකටත් හිතන්න. දිව නිෂ්පාදනය කරලා දෙන රස ගතියක් තමයි විඥාණය දැනගන්නේ. නාසයේ නිෂ්පාදනය කරලා දෙන ගඳ සුවඳ ස්වභාවයක් තමයි එතන හිත දැනගන්නේ. ඒ විඥාණය දැනගන්නේ. ඒතරනොහම ආයතන ගැන හොඳට මෙනෙහි කරන්න ඕන. මේ කිසිම ආයතනකින් බාහිර තියෙන ස්වභාවය දැනගන්න බෑ. ආයතනෙන් සකස් කරලා දෙන ස්වභාවයක්මයි දැනගන්නේ කියන එක. එතකොට අපිට ඒ එළියේ තියෙන ස්වභාවයක් දැනගැනීමේ හැකියාව නැහැ. ඒක හරියට දැන් අපි කරුවල කාමරයක ඉඳන් කවුරු හරි ගිනි පෙට්ටියකට ගිනි කූරකින් ගැහුවොත් අපට ගිනි පෙට්ටිය පේන්නෙත් නැහැ, ගිනි කූර පේන්නෙත් නැහැ, ගිනි දැල්ල තමයි පේන්නේ. එතකොට ගිනි දැල්ල කියන එක ගිනි පෙට්ටියක් නෙමෙයි, ගිනි කූරක් නෙවෙයි. එතකොට අපි ගිනි පෙට්ටියක් ගිනි කූරක් ගැන හිතාගත්තා නම් ඒ ගිනි දැල්ල නිසාමයි අපට හිතා ගන්න පුළුවන් ඒ හේතු ගැන. හැබැයි අපිට දැర్శණය වෙන්නේ ගිනි දැල්ල මිසක් ගිනි පෙට්ටියක් නෙමෙයි, ගිනි කූරක් නෙමෙයි. ඒ දෙක නිසාම උපන්න හේතුඵල නිසා සකස් වුණ වෙනත් ස්වභාවයක් තමයි ගිනි දැල්ල කියන්නේ. කියන්නේ මේ ගිනි කූර ගිනි පෙට්ටියේ ස්පර්ශ වීම නිසාම හටගන්න අලුත් ස්වභාවයක් ගිනි දැල්ල කියන්නේ. ඒකට අපි ගිනි දැල්ල දැකලා ගිනි පෙට්ටිය දැක්කා කිව්වත් ගිනි කූර දැක්කා කිව්වත් වැරදි. ඒවා හේතු වෙලා හටගත්ත ගිනි දැල්ලක් තමයි දැකලා තියෙන්නේ. එතකොට මේ අහපු ශබ්දය එළියෙන් ආපු එකක්වත් නෙමෙයි, කනට ආйти දෙයක්වත් නෙවෙයි. අර ගිනි කූරයි ගිනි පෙට්ටියයි වගේ. එතකොට අහන ශබ්දය ගිනි දැල්ල වගේ එතනම උපන්න දෙයක්. ඒ කියන්නේ කන නිසා උපද්දලා දෙන ස්වභාවයක් තමයි ශබ්දය කියන එක. ඒක බාහිරෙන් ආපු එකක්වත් කනට ආйти එකක්වත් නෙවෙයි. දැන් ගින්දර කියන එක ගිනි කූරයේ ගින්දර තියනවා කියන්නත් බෑ, ගිනි පෙට්ටියේ ගින්දර තියනවා කියන්නත් බෑ. ඒ දෙක නිසා උපන්න වෙනස්ම ස්වභාවයක් තමයි ගිනි දැල්ල. එතකොට ඒ කණේ වදින යම්කිසි තරංග ගතියක් නිසා උපදින වෙනමම ස්වභාවයක් තමයි මේ ශබ්ද ස්වභාවය. එතකොට බලන්න අපේ විඥානේ දැනගන්නේ එතනම උපන්න ස්වභාවයක්. විඥානේ දැනගන්නේ කන ගැනත් නෙමෙයි, කනට ආපු ඒ තරංග ගැනත් නෙවෙයි. එතනම ඉපදුන, එතනම ඒ හේතු නිසා හටගත්තු ස්වභාවයක් තමයි සෝත විඥාණය දැනගන්නේ. ඒ වගේමයි ওই චක්කු විඥාණය දැනගන්නේ ඇහැ ගැනත් නෙමෙයි, බාහිරව තියෙන මොකක් හරි දෙයක් ගැනවත් නෙමෙයි. ඇහෙන් ඒ මොහොතේ උපද්දලා දීපු වෙනමම ස්වභාවයක්. ඒකට කියනවා පටිච්ච සමුප්පන්න වුණ ස්වභාවයක් තමයි මේ වර්ණ කියලා විඥාණයට අරමුණු වෙන්නේ. ශබ්ද කියලා විඥානෙට අරමුණු වෙන්නේ එතනම උපන්න පටිච්ච සමුප්පන්න වුණ ධර්මතාවයක්. දැන් බලන්න මේ දැනගන්න දේ එතකොට ඊට මොහතකට කලින් තිබුණ ගතියක් නෙවෙයි. ඊට පෙර තිබුණ ගතියක් නෙමෙයි. මේ මොහතෙම නිෂ්පාදණය වෙන සකස් කරලා දෙන ගතියක් තමයි එතකොට මේ මොහතේ ඇති වෙන විඥාණයෙන් දැනගෙන තියෙන්නේ. ඒ සකස් වුණ දේ තව ඉතුරු වෙන්නේ නැහැ. එහෙමම ඒක නිරුද්ධ වෙනවා. එතකොට ආයේ මේ වගේම අත්දකිනවා නම් ඒක ආයේ හටගත්තු ඒ හේතුකලයේ දිලා හටගත්තු දෙයක් තමයි ආපහු දැනගන්නේ. ඒ කියන්නේ තව සැරයක් ගිනි කූර ගැහුවා වගේ එතකොට වෙන ගිනි දැල්ලක් ඇති වෙන්නේ. ඒක අර කලින් ගිනි දැල්ලට කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට බලන්න මේ හට ගන්න දේ එක පැත්තකින් පෙර නොතිබීම හටගෙන මේ මොහොතේම ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙනවා. ආයේ තව එකක් හටගත්තොත් ඒකත් කලින් තිබිලා නැතුවම පෙර නොතිබීම හටගෙන ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා. අන්න එහෙම ස්වභාවයක් තමයි මේ විඥාණයෙන් දැනගෙන තියෙන්නේ. එතකොට විඥාණයට අරමුණු වෙන්නේ ඒ මොහොතේම හදලා දෙන ගතියක්. දැන් එතනත් පැහැදිලි වෙයි ඒ මොහොතේම උපද්දලා දෙන ගතියක් නම් විඥාණය දකින්නේ ඒක කොහෙත්ම එළියේ තියෙන ස්වභාවයක් වෙන්න බෑ. මේ හේතුන්ගෙන් තොරව එළියේ පවතින ස්වභාවයක් නෙවෙයි. එතනම ඒ ආයතනයේ ස්පර්ශය නිසාම හටගන්න ගතියක් තමයි මේ දැනගන්නේ. එතකොට ඒ විඥාණයෙන් දැනගන්න ගතිය විඥාණයට ඇත්තටම අරමුණු වෙන ස්වභාවය අපි හිතමු ඒක ඇත්ත ඇති හැටි කියලා යථාභූත ස්වභාවය. එතකොට යථාභූත ස්වභාවය නෙවෙයි විඥාණය අපිව දැනුවත් කරන්නේ. ඇහැ නිසා දැනුවත් වුණා නම් අන්න පාට එළියේ තියෙනවා ඒක දැනගන්න ඇහැ මේ පැත්තේ තියෙනවා කියලා තමයි චක්කු විඥානය කියන්නේ. සෝත විඥානය ගත්තොත් අන්න සද්ද බාහිරේ තියෙනවා ඒ සද්ද දැනගන්න මේ පැත්තේ කණක් කියලා දෙයක් තියෙනවා කියන කතාව තමයි සෝත විඥානය කියන්නේ. ඒ කියන්නේ මේ විඥානකින් කියන්නේ බාහිර රූප ස්වභාවයක් තියෙනවා ඒක දැනගන්න අභ්‍යන්තර ආයතනයක් තියෙනවා. ওই දෙකට කියනවා අජ්ජත් ආයතන බාහිර ආයතන කියලා. හැබැයි මේ දෙක දෙපැත්තට වෙන් කරලා පෙන්වුවේ විඥාණයෙන් නිසා විඥාණයට අරමුණු වෙන්නේ එහෙම දෙපැත්තක් නෙමෙයි. විඥානේ දකින්නේ ওই දෙකම එකට තියෙනවා. දැන් ඇහින් සකස් කරලා දෙන රූපය අපි ගමු තිරයක වැටුණ චිත්‍රයක් වගේ. ඇහැ ඇතුලේ තිරේ වැටෙන චිත්‍රයක් වගේ දෙයක්. එතකොට ඒ චිත්‍රය තිරයෙන් වෙන් කරලා ඈතට දාන්න බෑ එළියේ තියනවා කියලා. තිරේ මතමයි චිත්‍රය තියෙන්නේ. විඥාණයෙන් තමයි ওই තිරේ එක පැත්තකටයි ඒකේ තියෙන රූපේ ටිකක් දුරට තමන්ගේ ඇහෙන් ඉස්සරහට ඈතට ගෙනියලා පෙන්වන්නේ. ඒ කියන්නේ ඇහැ මේ පැත්තේ ඇහි පතිත වෙන රූපේ එළිය කියලා කොන් දෙකකට වෙන් කරනවා දෙකොණක්. ඔකට කියනවා ද්වයතාව කියලා. ಜಾති දෙකක් හදලා පෙන්නනවා මේ දකින්නේ එකයි. දැන් තිරේ වැටුණ චිත්‍රය තමයි දැකලා තියෙන්නේ. ඒක දැක්කට මෙයාගේ මායාව තමයි ඒ දකින රූපේ එළියේ තියෙනවා ඒකේ මේ ප්‍රතිබිම්බේ වැටෙන ඇහැ මේ පැත්තේ තියෙනවා කියන එක. එතකොට අන්න විඥාණයෙන් කරන මායාව තමයි බාහිර රූපෙකුයි අභ්‍යන්තර ආයතනෙකුයි තියෙනවා කියලා කියන එක. ඒකට කියන අජ්ජත් ආයතන බාහිර ආයතන. එතකොට ඕක දැනගන්නේ විඥාණයේ මැද්දෙන් ඉන්නවා වගේ තමයි අපිට හිතෙන්නේ. ඒ වගේ කණෙන් ශබ්දයක් ඇහෙනකොටත් ශබ්දය බාහිරයි කන අභ්‍යන්තරයි. එතකොට මේ දෙක දෙපැත්තකට බෙදලා විඥානේ මැද්දෙන් ඉඳන් මේක කියනවා වගේ තමයි හිතෙන්නේ. හැබැයි මතක තියාගන්න විඥානේ කර්මමු වෙන්නේ ওই දෙක එකට ඇලවුණ. අභ්‍යන්තරේයි බාහිරේ එකට ඇලවුණ අර තිරේ වැටුණ චිත්‍රය වගේ කවදාවත් වෙන් කරන්න බැරි ස්වභාවයක් දෙපැත්තකට බෙදන්න බැරි ස්වභාවයක් අභ්‍යන්තර බාහිර කියලා බෙදන්න බැරි ස්වභාවයක් ඒකට විඥානයේ මායාව තමයි මේ දෙක දෙපැත්තට දාලා ද්වයතාවයක් අපට පෙන්නන කොන් දෙකක් පෙන්නන ඉතින් මේකේ තේරුම් ගන්න ඕන එතකොට අපි ඔය කොන් දෙක දකින්න ඕන ඒවා අන්ත දෙකක් අභ්‍යන්තර ආයතන කියන්නේ කාන්තයක් බාහිර ආයතන කියන්නේ තව අන්තයක් ඉතින් බුදුහාමුදුරෝ කියනවා ඔය අන්ත දෙක දකින්න අජ්ජත් ආයතන බහිද්ද ආයතන අජ්ජත් ආයතන කාන්තයක් බහිද්ද ආයතන තව අන්තයක් විඥාණය මෙදයි ක්‍රමජ්ජේ සූත්‍රෙදි කියනවා ඔය අන්ත දෙක දකින්න සෝ උභේ අන්තේ විදිත්වාන ඔය උභය අන්තය ඒ කියන්නේ අන්ත දෙක දකින්න විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මෙදත් තැවරෙන්න එපා මෙද ඉන්නේ විඥානේ විඥානේ අල්ලගන්නත් එපා එළියේ තියෙන රූපේ අල්ලගන්නත් එපා මෙහි තියෙන ඇහැ අල්ලගන්නත් එපා එහෙම නැත්නම් එළියේ තියෙන ශබ්දය අල්ලගන්නත් එපා මේ පැත්තේ තියෙන කන අල්ලගන්නත් එපා ඕක පෙන්නන විඥානේ ඇලෙන්න එපා අර අන්ත දෙක දැකලා මෙදත් තැවරෙන්න එපා එහෙම කෙනා තමයි තණ්හාව ක්ෂය කරන්නේ. ওই ටික ආයතන හයටම තේරුම් ගන්න තියෙනවා. බලන්න මේ ටිකේ මොනව හරි අහන්න දෙයක් තියනවද කියලා කාට හරි. මොනව හරි පැහැදිලි නැත්තම් අහන්න. පැහැදිලිද ප්‍රශ්න තියනවද මොකද? එතකොට තේරුම් ගන්න දැන් ඕන නුවණක් එන්න ඕන විඥාණයට අරමුණු වෙන්නේ මේ ආයතනයෙන් සකස් කරලා දීපු ස්වභාවයක් මිසක් බාහිර තියෙන දෙයක් නෙවෙයි කියන එක. ඔක හොඳට බැලුවොත් බාහිර රූප වලින් මිදෙන්න පුළුවන්. අවදාවත් ලෝකේ එළියේ තියෙන දේවල් ඇහෙන් දකින්න බෑ. ඇහැ සකස් කරලා දෙන දෙයක්මයි ඇහැ නිසා දැනගන්න. එළියේ තියෙන ශබ්ද කණෙන් අහන්න බෑ. කන සකස් කරලා දෙන දෙයක්මයි ඒ සෝත විඥාණයෙන් දැනගන්නේ. ඔය වගේ මේ විඥාන හයෙන් දැනගන්නේ ඒකට අදාළ ආයතනෙ සකස් කරලා දෙන ස්වභාවයක්මයි. ඒතර ආයතනෙ සකස් කරලා දෙන ස්වභාවය කවදාවත් එළියේ තියෙන්න බෑ. බාහිරේ තියෙන්න බෑ. ඔන්නක හොඳට නුවණින් විමසනකොට Tamanට පැහැදිලි වෙයි. මේ ලෝකේ තියෙන්නේ අපි ලෝකේ කියලා දැනගෙන තියෙන්නේ බාහිර තියෙන ගතියක් නෙවෙයි. මේ ආයතනයේ හැකියාව අනුව සකස් කරලා දීපු ස්වභාවයක් කියන එක. එතකොට මේ ලෝකේ කියලා අපි හිතන්නේ ආයතනයේ සකස් කරලා දීපු දෙයක් මනසෙන් දැකලා විඥාණයෙන් දැකලා. ඒකෙන් තේරුම් ගන්න ලෝකේ තියෙන්නේ එතකොට එළියේ නෙමෙයි Taman තුලයි කියන එක. මොකද මේ ආයතන හයම ශරීරය සීමාව තුලනේ තියෙන්නේ. ඇස කන නාසය දිව ශරීරය මන කියන ඒවා. එතකොට ඒ වයින් සකස් කරලා දෙන හැම දෙයක්ම මේ බඹයක් පමණ ශරීරය තුල මිසක් බාහිරේ වෙන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය දකින්න Taman තුලින් මේ බඹයක් පමණ ශරීරය තුලින් ලෝකය දකින්න. ඒකේ ගැඹුර තේරෙනවා ඒ විදිහට ඒ ආයතන ටික නුවණින් බලනකොට. දැන් ඔහොම නුවණින් බලනකොට ඔන්න බාහිර ආයතන වලින් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ බාහිර අරමුණු. මේ අභ්‍යන්තර ආයතන වලට අහුවෙන බාහිර අරමුණු කියලා අපි කියන ඒවා. එය තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒවා තමයි ওই ආයතන හයට අරමුණු වෙන්නේ. එතකොට ඒ අරමුණු එකක්වත් එළියේ තියෙන ඒවා නෙවෙයි ආයතනෙන්ම සකස් කරලා දෙන දෙයක්. ඒ විදිහට ඔන්න බාහිර ආයතන ටික තේරුම් ගන්න ඕන. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒවා සේරම මේ ආයතනයේ හැකියාව අනුව උපද්දලා දෙන දේවල්. ඒවා එකක්වත් එතකොට බාහිරයට දාන්න බෑ. එක හොඳට පැහැදිලි කරගන්න. එතකොට ලෝකය තමන් තුලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කියන එක හොඳට නුවණින් පෙන්වන්නවා. ඊළඟට බලන්න විදිහක් තමයි ඔන්න දැන් බාහිර රූපයක් අපිට දැනගන්න නැත්තම් අපිට ඇහැක් කියලා දෙයක් අවශ්‍ය වෙයිද? බාහිර වර්ණ රූපයක් මේ ඇහෙන් දැනගන්න බැයි නම් ඇහැක් කියන දෙයක් අවශ්‍ය වෙයිද? බාහිර ශබ්දයක් දැනගන්න බැයි නම් කනක් කියලා දෙයක් තියෙනවා කියන එකේ තේරුමක් තියෙනවා. එළියේ තියෙන ශබ්ද අහන්නනේ අපි කන පාවිච්චි කරන්නේ. එළියේ තියෙන රූප දකින්නනේ ඇහැ පාවිච්චි කරන්නේ. දැන් දකින්න රූප එළියේ නැත්තම් ඇහැ කියන එකේ තේරුමක් තියෙනවා. අහන්න ශබ්ද එළියේ නැත්තම් කන කියන එකේ තේරුමක් තියෙනවා. එතකොට දැන් අපි එළියේ තියෙන රූප දකින්න තියෙන තණ්හාව හින්දාමයි ඇහැක් කියන දෙයක් හදාගෙන තියෙන්නේ. එළියේ තියෙනවා කියලා විශ්වාස කරන ශබ්ද අහන්නමයි කන කියලා උපකරණයක් සකස් කරගෙන තියෙන්නේ. එතකොට මේ ආයතන හයම සකස් කරගෙන තියෙන්නේ බාහිර ආයතනයකට තියෙන මුලාව හින්දා. ඒ බාහිර ආයතනයක් අත්දකින්න තියෙන ආසාව, තණ්හාව මුල් කරගෙන තමයි ඒකට අදාළ මේ ආයතනයක් අපි හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් රේඩියෝ එකක් අහන්න, ඒකෙන් එන ශබ්ද ටික අහන්න තණ්හාවක් තිබුණොත් තමයි රේඩියෝ එක දාන්නේ. ටීවී එකේ පෙන්නන රූප හරි ශබ්ද හරි අහන්න දකින්න ආශාව තියනකන් තමයි ටීවී එක ඕන් කරන්නේ. ඒක දානවා කියන කතාව තමයි අපි මේ ආයතනයක් උපද්දලමයි දැනගන්නේ. ඇහක් උපද්දලමයි රූපයක් ගැන දැනගන්නේ. කනක් උපද්දලමයි ශබ්දයක් ගැන දැනගන්නේ. ඒකට මේ අභ්‍යන්තර ආයතන ටිකත් අපි හදාගෙන තියෙන්නේ බාහිර ආයතනවලට තියෙන තණ්හාව. ඒ තණ්හාව ඇති උනේ බාහිර ආයතනවලට කලින් මුලා වුණ හින්දා. කලින් ඇහැ පාවිච්චි කරද්දි එළියේ රූප තියෙනවා කියලා මුලා වෙලා ඒවට ඇලීම ඇති කරගත්තු හින්දා තමයි ඒවා ආය ආය අත්දකින්න ඇහැක් උපද්දව ගන්න ඕන වුණේ. ඒ වගේම කලින් ශබ්දයක් අහපු වෙලාවක ඔය ශබ්ද තියෙන්නේ එළියේ, ඕවා ආය ආය අහන්න ඕනකම හින්දා තමයි මේ කණක් තියෙන උපකරණයක් හදාගත්තේ. ඒ කියන්නේ මේ අභ්‍යන්තර ආයතන ටික හදාගත්තේ බාහිර අරමුණු අත්දකින්න. ඒකට බාහිර අරමුණු වලට තියෙන තණ්හාව හින්දා තමයි ඇහැ කනනාසය දිව ශරීරය මනස හදාගෙන තියෙන්නේ. ඇයි අපිට බාහිර දේවල් වලට තණ්හාව ඇති වුනේ? ඒවයි ඇත්ත ඇති නිසා අපි මුලාවෙන් තේරුම් ගත්ත හින්දා. බලන්න ඔතන මොනව හරි තියෙනවද? හරිද? මොකුත් ප්‍රශ්න තියෙනවද? ඉතින් තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඈ හන්දයි. අභ්‍යන්තර ආයතනෙත් මේ අපේ තියෙන තණ්හාව. තණ්හාව ඇති උනේ පෙර තිබුණ අවිද්‍යාව හින්දා.
සංසාරෙදී.
ඔව්. කලින් ඇහැ පාවිච්චි කරනකොට ඇත්ත ඇති හැටි නොදන්න හින්දා ඔය දකින්න රූපේ එළියේ තියෙන්නේ කියලා හිතුවා. එතකොට මොකද වෙන්නේ? ඒ රූප දකින්න ආය ආයේ ආසාව ඇති වෙනවා. එතකොට ඒ ආසාව ඇති වුණාම රූප දකින්න ආයේ ඇහැක් උපද්දව ගන්න ඕන වෙනවා. එතකොට පෙර අවිද්‍යාවයි තණ්හාවයි. හින්දා ආයේ ආයේ රූප හදන්න අපිට ඇහැකට තණ්හා කරන්න උනා. ඇහැක් උපද්දව ගන්න ඕන වුණා. ඒ කියන්නේ තණ්හාව තියෙන්නේ රූප දකින්න. ඒ වුණාට අපි සකස් කරගන්නේ ඇහැ. තණ්හාව තියෙන්නේ ශබ්ද අහන්න, එළියේ තියෙන ශබ්ද අහන්න. ඒ සඳහා අපි හදා ගන්නවා කන. ඒකට අපිම හදාගත්තු ඇහැකින් තමයි අපි දැන් රූප දකින්නේ. අපිම ඇහැක් හදලා ඇහෙන් උපද්දන රූප ටික දකිනවා. අපිම කනක් හදලා කනෙන් උපද්දන ශබ්ද ටික අහනවා. අපිම නාසයක් හදලා ඒ නාසයෙන් අරන් දෙන ගඳ සුවඳ ටික
බලනවා.
ඔව්. ඒකට ඔන්න ඔය මුලාව තේරුම් ගන්නවා. ඒකට අපිම හදාගත්තු ආයතනකින් අපිම යම් කිසි දෙයක් උපද්දලා ඔය දිහා විඥාණය තුලින් බලනවා. ඒක එතකොට බාහිර රූපෙකුත් නෙමෙයි, අභ්‍යන්තර රූපෙකුත් නෙවෙයි. විඥාණයෙන්ම හදලා විඥාණයෙන්ම දැනගන්න දෙයක්. එතකොට අපිට බලන්න ඕනකම තියෙන හින්දා බලන නිසාම පේන ස්වභාවයක් හදාගෙන ඒක දිහා බලන. ඔව්. බලන්න ඕන ස්වභාවයක් අපිම හදාගෙන ඕක දිහා බලනවා. අහන්න ඕන ස්වභාවයක් අපිම හදාගෙන ඕක අහනවා. ඒකට මනසෙන්ම සකස් කරන දෙයක් මනසෙන්ම දකින්න කියන එක. ඒක ටිකක් ගැඹුරුයි. ඒක ගැන නැවත නැවත හිතලා බලන්න. ඒකට ආයතන ටිකත් අපේ මනසමයි හැදුවේ. ඒ ආයතන වලින් උපද්දලා දෙන දෙයක් තමයි අපි ඊළඟට බාහිර දෙයක් කියලා මේ බාර අරන් තියෙන්නේ. ඒ තියෙන්නේ මේ මොහොතේ තියෙන අවිද්‍යාවයි මුලාවයි. හින්දා ඒවා එළියේ තියෙන දේවල් කියලා හිතනවා. ඒකට ඇත්ත තත්ත්වේ මේ හිතෙන්ම හදලා දෙන දෙයක් හිතෙන්ම දැකලා. ඒක තමයි මනෝමය දෙයක් මනසෙන්ම දැකලා. ඒ මනෝමය දෙය කියන එකට ධම්ම කියනවා. මනෝමය දෙය කියනකොට ධම්ම තියෙනවා. ඒකට මනෙන් ධම්ම දකිනවා. ඒකට ඉස්සෙල්ලා තියෙන්නේ මනසමයි. ඒකට මනසමයි පෙරටුව මුලින් තියෙන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා. ධම්ම වලට කලින් පෙරටු වෙන්නේ මනස. මනෝ පුබ්බං ගමා ධම්මා. ඒකට මනසම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඒකට මනෝමය කියන දේ තමයි ওই ධම්ම වෙලා තියෙන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. ඒක මනස තමයි මුලින්ම ඉන්නේ. එයා තමයි ශ්‍රේෂ්ඨ. එයා හදපු දෙයක්මයි, මනසෙන්ම හදපු දෙයක්මයි දැන් ධම්ම කරගෙන දෙයක් කරගෙන අපි මේ ලෝකෙට දාන්න හදන්නේ. මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසෙන්ම හදපු දේ දෙයක් කියන දෘෂ්ටියට ගිහිල්ලා ඒක බාහිරේ තියෙනවා කියලා හිතලා දෘෂ්ටිගත වීමකින් තමයි මේ එළියේ ලෝකයක් තියෙනවා කියන මට්ටමකට අපිව පත් වෙලා තියෙන්නේ. ඒ එළියේ ලෝකේ අත්දකින්න තමයි අපි ඇහැ කන නාසය දිව ශරීරය මන හදාගෙන තියෙන්නේ. එතකොට අන්න ඔය දෙපැත්තකට බෙදීම මුලාවකින් කරපු දෙයක්, බාහිරයි අභ්‍යන්තරයි. ඒ මුලාව කරන්නේ විඥාණය. ඒක විඥාණයෙන්ම තමයි මේ අභ්‍යන්තර බාහිරයක් බෙදලා ඊළඟට බාහිරේ තියෙන. පැහැදිලි පැහැදිලිද කියපු ටික? නොදන්නකම හින්දා ඔන්න බලන්න අපි අභ්‍යන්තර ආයතනෙකුයි බාහිර ආයතනෙකුයි වෙන් කරලා තියනවා කියලා හිතනවා. මේ පැත්තේ ඇහැ තියෙනවා, අර පැත්තේ රූප තියෙනවා. එතකොට ඒ දෙකම රූප කියලා අපි බාර ගන්නවා. එතකොට ඒ දෙක වැටෙනවා රූපස්කන්ධයට. ඇහැ කියන එකයි එළියේ තියෙන රූපෙයි. නැත්තම් කන කියන එකයි එළියේ තියෙන ශබ්දෙයි රූප කියලා අපි බාර ගන්නවා නේ රූපස්කන්ධේ. එතකොට එතන මුලාවින් තමයි රූපස්කන්ධය හටගත්තේ. එතකොට ඒ දේ නිසා යම් කිසි විඳීමක් වෙනවා නම් වේදනාව. ඒකට කියනවා වේදනාස්කන්ධය කියලා. ඒ දෙයක් අඳුරගන්න අපි දාගන්නවා සංඥාස්කන්ධය. ඒ ගැන හිතන එක චේතනා සංකාර ස්කන්ධේ, ඕවා ගැන දැනගන්න එක විඥාන ස්කන්ධේ. ඔය පහට කියනවා පංච උපාදාන ස්කන්ධේ කියලා. එතකොට මේ පංච උපාදාන ස්කන්ධේ හටගන්නේ උතන ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාමයි. උතන ඇත්ත ඇති හැටි දැක්කනම් අර විදිහට අභ්‍යන්තර බාහිර කියලා බෙදීමක් නැහැ. විඥාණයෙන්ම හදපු දෙයක් විඥාණයෙන්ම දැනගෙන, මනසෙන්ම හදපු මනෝමය දෙයක් මනසෙන්ම දැනගෙන, ඒක තව විදිහට අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් හීනයක් දැක්කා වගේ. හීනෙන් දකින දේ හිතෙන්ම හදපු දෙයක් හිතෙන්ම දැකලා. හැබැයි අපි හීනේ දකින වෙලාවේදී අපිට අවබෝධයක් නැහැ මේ හීනයක් දකින්නේ කියලා. අපි හිතනවා ඔය ඇත්ත ලෝකයේ දේවල් තමයි මේ අත්දකින්නේ කියලා. කොයි වෙලාවෙ හරි ඇහැරුණාට පස්සේ තමයි දන්නේ ඔය දැක දැක හිටියේ හීනයක් නේ. මනසෙන්ම හදපු දේ නේද මෙච්චර වෙලා බල බලා හිටියේ ඇත්ත කියලා හිතාගෙන. එතකොට ඔන්න ඔය අපි දැන් අවදි වෙලා හිතා කියලා හිතාගෙන මේ ඇහැ කනනාසය ඕවා පාවිච්චි කරලා මේ අත්දකින ටිකත් අර හීනයක් වගේ ස්වභාවයක් නේද? මනසෙන්ම හදපු දෙයක් මනසෙන්ම දකිනවා නේද කියලා මේ හීන ලෝකෙක නේද ඉන්නේ. එහෙනම් මේකෙන් කොහොමද අපි ගැලවෙන්නේ කියන එක ඔන්න ආයතන පිරිසිඳ දැකීම තුලින් අවබෝධ කරගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔන්නෝකෙන් සම්මා දිට්ඨිය ඇති කරගෙන ලෝකෝත්තර මාර්ගයට යන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැනට අහුවෙලා ඉන්න ලෝකෙන් ඉක්මවා යන, ලෝකේ ඉක්මවා යන ලෝකෝත්තර මාර්ගයට එන්න ඔන්නෝව මෙනෙහි කර කර බලන්න. පැහැදිලි නේද? එහෙනම් අපි අවසන් කරමුද? මොකද ප්‍රශ්න නැහැ නේ? ඔයිතේ ඔය ටික හොඳට පැහැදිලි කරගන්න ඕනේ. ඔක පැහැදිලි වෙනකන් ඔගොල්ලෝ සාකච්ඡා කරලා ආය ආයි නුවණින් විමසමීමස බලන්න ඕනේ. මොනවා හරි පේනකොටම ඔය ටික මතක් කරගන්න ඕනේ. සද්දයක් ඇහෙනකොට ඔය ටික මතක් කරගන්න ඕනේ. මේ ඇහෙන සද්දෙට එළියේ රූපයක් තියනා කියලා හිතුවට මේ මනසෙන්ම හදපු දෙයක් නේද මේ දැක්කේ. මනසෙන් හදපු ටික මනසට අයිති මිසක් එළියේ තියෙන්න බෑ. මනසෙන් හදන හිතන හැම දෙයක්ම මනසට අයිති. නාම ධර්ම මිසක් ඒවා එළියේ තියෙන රූප වෙන්නේ නැහැ. මොන විදිහට නාම රූප වෙන් කරගන්න. මොනවා හරි දෙයක් මේ ඇහෙන් දකින දේ ගැන හිතුවනම් ඒවා මනසට අයිති. නාම ධර්ම ගොඩක් මිසක් එළියේ රූප වලට ඒවා අදාළ නැහැ. අපි ශබ්දයක් අහලා රූප ගැන මොනවා හරි දැනගත්තට ඒවා එළියේ රූපවලට අදාළ නැහැ. ඒවා මනසින්ම හදපු නාම ධර්ම ටිකක් විතරයි. මොන විදිහට ඒ නාමයයි රූපයයි හඳුරගන්න. ඒකට හිතේ හැදෙන ඔක්කොම නාම ඒවා බාහිර රූපවලට කිසිම අදාළත්වයක් නැහැ. ඒකට අපි හිතන හැම දෙයක්ම හිතේ ඇති වෙන ඒ හිත් ගොඩක් නැත්තම් නාම ධර්ම ගොඩක් විතරයි. එළියේ තියෙන රූප ඒවට අදාළ නැහැ. ආයෙදට ගියොත් එළියේ තියෙන කිසිම රූපයක් ගැන අපිට දැනගන්න විදිහක් නැහැ. අපි මේ හදපු හිත් ටිකක් විතරයි දැනගෙන තියෙන්නේ. නාම ධර්ම ගොඩක් විතරයි. පැහැදිලි නේද? පැහැදිලි නොවුනත් ඕවා ඉතින් ආයෙ ආයෙ එනෙහි කරන්න, කියවන්න, අහන්න, සාකච්ඡා කරන්න. එතකොට තව තව පැහැදිලි වෙයි. හොඳයි, එහෙනම් මම අදට අවසන් කරනවා. හැමෝටම සතුටු වෙන්න පුළුවන් ওই භාවනාවල ඉදිලා ධර්ම සාකච්ඡාවල ඉදිලා කුසල් සම්භාරය ප්‍රස් කරගත්තා. ඒවට අපි කියනවා මහානිසංස කුසල් කියලා. මහානිසංස කුසල් සම්භාරය ප්‍රස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. මේ රැස් කරගත්තු පින් දෙවියන්ට අනුමෝදන් කරන්න, පින් කැමැති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දෙවියන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවය ලෙඩ රෝගයක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවා නම් ඒ සමගින් අප සැමවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ඊගාත ටික කියන ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. එවගේම යම් කිසි මළගිය ඥාති කෙනෙක් නරක දැනක ඉපදිලා පින් බලාපොරොත්තු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතේව. මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපි ප්‍රාර්ථනා කරන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන එක ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. එවගේ මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර අපි දුකටපත් කරනවා. ඒවා අනිත්‍යයි. මේ හිතේ ඇති වෙන ධර්මතා සේරම කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්මයි. ඔය ටික ඇත්ත ඇති ඇටිට තේරුම් යන්න ඒක තමයි නිවනට තියෙන මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. සාදු.